පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ පාප වර්ගයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථාරත්නයක්. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් රැස්වීම සැපයට හේතුවක්. මේ ගාථාරත්නයේ සරල තේරුම පුඤ්ඤංචේ පුරිසෝ කෛරා, පිනක් යම් කෙනෙක් සිද්ධ කළේ නම්, නැත්නම් යම් පුරුෂයෙක් පින් සිද්ධ කරගන්නේ නම්, තමන් විසින් සිද්ධ කරන කුසල කර්මයන් නැවත නැවත සිද්ධ කරගන්න එක වටිනවා. තම්හි චන්දං කෛරාත, නැවත නැවත කරගත්ත කුසලය සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් කළ පුද්ගලයා සැපයේ උච්චතම තැනට අරගෙන යනවා. මේක තමයි ගාථාවේ සරල තේරුම. කවුරුන් උදෙසා භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව දේශනා කොට වදාළාද? ලාජා කියන දෙව්දුව අරමුණු කරලා. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක දවසක් නිරෝධ සමාපත්තියට සමවැදිලා, නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා, අද කාටද පිහිට වෙන්නේ, කොහාටද පිඬුසිඟා වඩින්නේ කියලා කල්පනා කළා. පින්නතුනි, මහරහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදිලා සමාධියෙන් අවදි වුණාම, එදාට කවුරු හරි දන් වේලක් පූජ කරනවා නම් ඒ දානයේ ආනිසංසය එදාම ලැබෙනවා. එහෙම නැත්නම් සඳහන් කරන්නේ දවස් 7ක් ඇතුළත අනිවාර්යෙන් ලැබෙනවා කියලා. නමුත් මේ ධර්මයේ තුල අපිට මුණ ගැහෙන බොහෝ තැන්වල මුණ ගැහෙන්නෙම දානේ දුන්න දවසේම ආනිසංසය ලැබුණ අවස්ථා. ඉතින් ඒ රහතන් වහන්සේලා එදාට විශේෂයෙන් බලනවා අද විශේෂයෙන් පිහිට විය යුතු කෙනෙක් ඉන්නවද කියලා. මොකද මේ දවසේ ඇතුළත දිලින්දෙක් නම් මහා ධනවතෙක් බවට පත් වෙනවා. ඒ විපාකයේ ඒ තරම් ප්‍රබලව පළ දෙනවා. කරුණාව මෛත්‍රිය නිසා එහෙම තැනක් සුදුස්සෙක් බලලම තමයි වඩින්නේ. වෙනතුනි, මහරහතන් වහන්සේ නම ලෝකයට මොනතරම් ආශිර්වාදයක්ද? දවස් 7ක්ම නිරාහාරව ඉඳලා 7 වෙනි දවසේ එළි වුණාම තමයි මේ සමාධියෙන් අවදි වෙලා මේ පිණ්ඩපාතය වඩින්න තීරණය කරන්නේ. එතකොට නිරෝධ සමාපත්තිය තුළ වැඩ ඉන්න තාක්කල් බඩගිනි වේදනාව දැනෙන්නේ නැහැ. හැබැයි සමාධියෙන් අවදි වුණාට පස්සේ එතෙක් දින ගණනක් තුල බඩගිනි වේදනාව හොඳටම දැනෙනවා. මේ දින ගණන තුලම ආහාර නැති නිසා දින ගණනාවක් ආහාර නොලැබීමේ වේදනාව දැනෙනවා හොඳටම. ඉතින් සාමාන්‍ය සඳහන් කරන්නේ මනුස්ස ලෝකේ දවස් 7ක් ආහාර නොගෙන හිටියොත් ඊට පස්සේ ජීවත් කරවන්න බැහැ කියලානේ. දෙන්ස 7 දවසේ සමාධියෙන් අවදි වෙලා පිණිසුගා වඩින්න තීරණය කරනවා. කවුරු හරි දන් වේලක් දුන්නොත් එතනින් එහාටත් රහතන් වහන්සේ ලෝක සත්‍යය වෙනුවෙන් තවත් වැඩ ඉන්නවා. එහෙම නැත්නම් පිරිනිවන් පානවා. ඉතින් ඒ නිසා එදාට දෙන දාණය දායකයාට අතිශයින්ම මහත්ඵලයි. ඒක රහතන් වහන්සේ දන්න නිසා සුදුසු තැනක් හොයාගෙනම තමයි වඩින්නේ. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කාටද පිහිට වෙන්නේ කියලා බලනකොට රහතන් වහන්සේ දැක්කේ ඉතාම දුප්පත් කාන්තාවක්. ඇල් හේනක මුරකාරිණියක්. නමුත් ඇයට බොහොම පින් තියෙනවා. අද ඇයට පිහිට විය යුතුයි කියලා කල්පනා කළා. එදා දහවල් කාලේ ඇත් හේනෙන් ඇල් කරල් ටිකක් නෙලාගෙන හේනේ තිබිච්ච පැලට ඇවිල්ලා ඇගේ දවල් ආහාරය වෙනුවෙන් ඒ ඇල් කරල් ටික බදිනවා. විලඳ හැටියට බදිනවා. ඇය විලඳ බදලා ඉවර වෙනකොට ඇයට තේරුණා කවුරු හරි ආවා වගේ. ඒ නිසා ඇය හැරිලා බැලුවා දොරටුව දිහා. මහරහතන් වහන්සේ පිණ්ඩපාත වැඩලා. ඇයට ඇති වුණේ පුදුමාකාර සතුටක්. ඇය කල්පනා කළා අද හරි වාසනාවන්ත දවසක් මට. මං දුප්පත් කාන්තාවක්. මට දන් දෙන්න හිතෙන වෙලාවට මට දෙන්න දෙයක් නැහැ. දෙන්න දෙයක් තියෙන වෙලාවට මට දෙන්න කෙනෙක් නැහැ. නමුත් අද දෙන්න දෙයක්ත් තියෙනවා. දෙන්න කෙනෙකුත් ඉන්නවා. මා සකස් කරගත්ත විලඳ පිණ්ඩපාතේ වැඩපු මේ ස්වාමින් වහන්සේට පූජා කරනවා කියලා හිතලා බොහෝම ශ්‍රද්ධාවෙන් වන්දනා කරලා තමන්ගේ විලඳ ටිකේ පාත්‍රයට පූජා කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇයට ආශිර්වාද කරලා උන්වහන්සේ ආපහු වැඩම කළා. දහවල් ආහාරය සඳහා ආයිත් විලඳ ටිකක් බෙදගන්න හිතාගෙන අර කාන්තාව නැවත හැල් නෙලන්න ගියා. පින්නතින හැල් පඳුරක් අස්සේ ඉඳලා දෂ්ට කරපු සර්පෙක් නිසා ඇය මරණයටපත් වුණා. මරණයත් සමගම ඇය සුගතිය උප්පත්තිය ලැබුවා. දිව්‍ය ලෝකේ අප්‍රමාණ දිව්‍ය සැප සම්පත් අතර මහත් සම්පත්තියක් උරුම කරගෙන ඉපදිච්ච අය කල්පනා කළා මෙවන් උසස් සැපතක් ළඟට මාව යොමු කරන්න මට පිහිට උනේ කවුද කියලා. ඒ වෙලාවේ දිව්‍යාංගනාවට අරමුණු වුණා ඒ වෙන කවුරුවත් නෙමෙයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. එදා වේල බොහොම අමාරුවෙන් හොයාගෙන කාලා අනුන්ගේ කුඹුරක මුරකාර සේවය කරපු මට බලාපොරොත්තු නැති විදිහට මේ තරම් මහා දිව්‍ය සම්පතකට උරුමකම් කියන්නේ. මට පිහිට වුණ මේ මහා කල්යාණ මිත්‍රයන් වහන්සේට මා විසින් පත්ති උපකාර කළ යුතුමයි කියලා හිතුවා. දෙව්ලොවින් නික්මිලා රහතන් වහන්සේ වැඩ ඉන්නේ වනාන්තරී ගල්ලෙනක. ඒ ගල්ලෙන ළඟට ඇවිල්ලා රහතන් වහන්සේ විසින් කළ යුතු උදේවත මේ දිව්‍යාංගනාව විසින් සම්පූර්ණ කරනවා. පැන් පෙරලා පහන් දැල්වලා මිදුල් ඇමදලා ඒ සියල්ලම කරනවා. රහතන් වහන්සේ එක දවසක් අවදි වෙලා ඉන්නකොට උන්වහන්සේ කුටියේ යතුරු කවුළුවෙන් එළියක් වැටුණා ඇතුළට. ඒ වෙලාවේ රහතන් වහන්සේ විමසිලිමත් වුණා. කවුද උතන ඉන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මම මේ අලියම් වෙලාව පාන්දර. මම කියන්නේ කවුද? ස්වාමීනි මම එදා ඔබ වහන්සේගේ සදහැවත් උපාසිකාවක්. ස්වාමීනි මට ඔබ වහන්සේගෙන් ලැබුණ පිහිට නිසා මම අද දිව්‍යාංගනාවක්. ස්වාමීනි මම ලාජා. එදා විලඳ පූජා කරපු තැනැත්තිය කියලා සිහිපත් කරාම මොකටද ආවි? කෘතගුණ සලකන්නේ. රහතන් වහන්සේ සඳහන් කළා. කෘතගුණ සැලකීම තබා මින් මනත මේ කුටිය පැත්ත පලා දෙන්න එපා කියලා. දිව්‍යාංගනාවට ගොඩාක් දුක හිතුණා. ඇයතනින් ඉවත් වෙලා ගියා. ගිහිලා අඬන්න පටන් ගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දැකලා දිව්‍යාංගනාව ඉදිරියට රශ්මි කදම්බයක් යවලා භාග්‍යතුන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා වගේ දක්වලා අපේ භාග්‍යතුන් වහන්සේ මේ දිව්‍යාංගනාවට අනුශාසනාවක් කළා. දිව්‍යාංගනාව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් බොහොම සතුටටපත් වුණා. මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව? ඒ දෙවඟනට අනුශාසනා කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ගාථාරත්නේ තමයි අපි අර මාතෘකා කරගත්තේ. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චේ. පිනක් කළේ නම් ඒ නැවත නැවත කරන්න. කුසල් රැස්වීම සැපයට හේතුවක්. එතකොට භාග්‍යතුන් වහන්සේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා. පුඤ්ඤ කියලා කියන්නේ පින්වලට තවත් නමක්. මෙතන පින් කියලා සඳහන් කරාම කොච්චර දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්ද? දස පුණ්‍ය ක්‍රියා, දානය, පින් රැස් කරගන්න එක ක්‍රමය. දානය ගැන ඕන තරම් කාරණා අපි පින්නතුන් දේශනාවලින් අහලා තියෙනවා. දන් දෙන්න. සීලය, අපි සිල් සමාදන් වෙනවා. සීලේ වටිනාකම හුඟක් දෙනා දන්නවා. දන්න අය සිල් ගන්නවා. නමුත් සිල් සමාදන් වීම මහ කුසල කර්මයක්. භාවනා කිරීම, දාන සීල භාවනා, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය තුළ සම්පූර්ණ කරගත යුතු මූලිකම කාරණා තුනක්. දානේ සංසාරේ කොහෙද උපදින්නේ? උපදින තැන මට ලැබිය යුතු දේවල් ටික තීරණය කරනවා. සීලය මරණින් පස්සේ ඉපදෙන්නේ කොතනද? මේ ජීවිතෙන් පස්සේ ආය උපදින්නේ කොතනද කියන කාරණාව සීලයෙන් තීරණය කරනවා. භාවනාව සීලය තුළින් කයයි වචනයයි සංවර කළා. භාවනාව තුළින් හිත සංවර කරනවා. හිතේ උපදින අකුසල් ඒ පිළිබඳව සිහිය උපද්දවන්න. සිහියෙන් යුක්තව අකුසල් ඇති වුන බව දැනගෙන අකුසල් ප්‍රහීණය කරන්න. හිතේ උපදින අකුසල් යටපත් කරන්න නූපදවන්න. භාවනාවෙන් හිත සංවර කරනවා. දාන සීල භාවනා මේ කාරණාව අත්‍යවශ්‍යමයි. එක දවසක් දන් දුන්නා කියලා, එක දවසක් සිල් ගත්තා කියලා, එක දවසක් භාවනා කළා කියලා මං ඒ ටිකත් කළා කියලා අත්හරින්නද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැවත නැවත කරන්න. නැවත නැවත කරනකොට එයින් ලැබෙන ආනිසංසය මහත්ඵලයි. විශාලයි. දීර්ඝ කාලයක් මට සැපේ සඳහාම හේතු වෙනවා. ඔබට මතක ඇති පින්නතුනි, කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා ලක්කන සූත්‍රයේ කතාව. මහබෝසතාණන් වහන්සේ පාරමිතා පුරණ කාලී පින් කරපු හැටි. කටත්තා පින් කරන්න ඕනේ. උපචිතත්තා නැවත නැවත කරන්න ඕනේ. උස්සන්නත්තා එතකොට තමයි ඉස්සිලා ඉස්සිලා පින් ගොඩක් වගේ පේන්නේ. විපුලත්තා. ඒක තමයි ඒක එතකොට තමයි ඒක විපුල ඵල විපුල ඵලයක් ගෙනල්ලා දෙන්නේ. උදාහරණ හැටියට නිතර අපි සාකච්ඡා කරපු කරුණක්. අපි කියමු අපි තැනකට බොරළු කැටයක් දානවා. හැබැයි ඒක බොරළු කැටයයි ඒක ලොකු පෙනුමක් නෑ අපිට. හැබැයි දවස ගානේ මුතෙන්ද බොරළු කැට එකතු කරනවා. දවස් 100ක් විතර යනකොට සෑහෙන බොරළු කන්දක්. කැට ගොඩක්. කැට 100ක් හොඳට පේනවා. නැවත 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 කරනකොට ඒක මහ පොළොවෙන් උඩට ඉස්සිලා ඉස්සිලා බොරළු ගොඩක් ගහනවා. පින්නතුනි එක දානයක් පූජ කරාම අපිට ඒකෙන් මහා කුසලයක් ලැබෙනවා. නමුත් කරුණු ගොඩක් සඳහන් කරන්න ඕනේ. මොනවද පූජ කළේ? භාගිතුන් වහන්සේ දස දාන වස්තුවක්ම දේශනා කළා. ඒ දාන වස්තු ඔක්කොම ජීවිතේක සම්පූර්ණ කරගන්න කියලායි දේශනා කළේ. ඒ දේවල් වලින් විවිධ විවිධ ආනිසංස තමයි ලැබෙන්නේ. නමුත් එයත් නැවත නැවත කරගන්න පුළුවන් නම් තවත් වටිනවා. ආගේක නිසා එක දානයක් දෙකක් තුනක් පහක් දහයක් විස්සක් සීයක් එතකොට දානම සීයක් පූජ කරලා බලන්න කොයි තරම් ලොකු ආනිසංසයක් ලැබෙනවද කියලා. එතකොට දන් දීමේ කුසලය මගේ සංසාරගත ජීවිතේ වෙනම ඉස්සිලා පේනවා. මේ තමයි දන් දීපු කුසල්. මේ තමයි සිල් ගත්ත කුසල් සීලය. මේ තමයි භාවනාවෙන් රැස් කරගත්ත කුසලය. නැවත 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 භාවනා කළා. ආන් ඒ විදිහට එකම කුසල කර්මයේ නැවත 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 කරලා ඒ පින වඩා වර්ධනය කරගන්න ඕනේ. ඊළඟට දේශනා කළා පින් දීම පින් අනුමෝදන් වීම මේකට කිව්ව පත්තිපත් අනුමෝදනා. පින් දෙනවා කියන එක ලොකු පින්කමක්. අපි කරගත්තේ පින් අපි තව කෙනෙකුට දෙනවා. අපි ඒ පින් තව කෙනෙකුට දුන්නහම මට පින්කම කිරීමේ කුසලයයි පින් දීමේ කුසලයයි කුසල් දෙකක් තියෙනවා. ඒ පින් දුන්න කෙනා සතුටු සිතින් පින් අනුමෝදන් වුණාම ඔහුටත් ඒ පින් ලැබෙනවා. හැබැයි සතුටින් කැමැත්තෙන් අනුමෝදන් වෙන්න ඕනේ. ගරු සම්ප්‍රයුක්තව අනුමෝදන් වෙන්න ඕනේ. පින්නතුනේ මේ ලෝකේ වෙන මොනවා දුන්නටත් වඩා වටිනව පින් දෙන එක. හිතන්න පින් වලට වඩා වටින්න මොනවද දෙන්න තියෙන්නේ කියලා. ගෙවල්, ඉඩම්, යාන වාහන, රන් රිදී මුතුමැණි මොනවද ඒවගෙන් කරන්න පුළුවන්? ජීවත් වෙලා ඉන්නකම් අපිට යම් සහයෝගයක් ඒ දේවල් වලින් තියෙනවා. නමුත් ඒ කිසිම දෙයකින් පුළුවන්ද අපිව සතර අපායෙන් එතර කරන්න? සංසාරි සුවපත් කරන්න? සාපිපාසාදී දුකෙන් මුදවන්න? ඒ දේවල් මේ ජීවිතයේ විතරක් පිහිටයි. නමුත් යමෙක් පින් අනුමෝදන් වෙනවා නම් හරියට යමෙකුට යමෙක් දෙන්න දෙනවා නම් යමක් ඒ තමයි මේ ලෝකේ දෙන්න තියෙන හොඳම දේ. පින් දෙන එක. එතකොට ඔහු මනාව පින් අනුමෝදන් වෙච්චහම සුගතිගාමි ජීවිතයක් උනත් උදා කරගන්න පුළුවන්. නිවන් මගට ඒක උපනිශ්‍රේ කරගන්න පුළුවන්. විශාකා මහෝපාසිකාව පූර්වාරාමේ පූජා කරලා තමන්ගේ යෙහෙලියන්ට පින් අනුමෝදන් කරාම පින් අනුමෝදන් වෙච්ච යෙහෙලිය දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනා. මහරහතන් වහන්සේලා දෙව්ලොව වැඩලා මොනවාගේ පින් කරපු නිසාද මේ තරම් තේජවන්ත කියලා අහපුවම සඳහන් කළේ ස්වාමිනි මං කරපු පිනක් නෙමේ. මගේ යෙහෙලිය විශාකා පූර්වාරාම පූජාව සිද්ධ කරලා අපිට පින් දුන්නා. ඇය දුන්න පින් හොඳට අනුමෝදන් වුණා. ඒ පින අනුමෝදන් වෙච්ච නිසා එහි මහිමේනුයි මට මේ තරම් දිව්‍ය සම්පත් ලැබුණ කියලා. පින් දුන්නට කවදාවත් අඩු වෙන්නේ නැහැ. සමහර කෙනෙක් හිතනවා මෙච්චර පිරිසකට පින් දුන්නාම කොහෙන්ද මට ඉතුරු වෙන්නේ කියලා. එහෙම එකක් නැහැ පින්නතුනි. දෙන්න 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 ලැබෙනවා. අපි කියමු අපි එක පින්කමක් කළා. 10 දිනකට පින් දුන්නා කියලා. එතකොට Tamanට කොච්චර තියෙනවද? 10 දිනකට දුන්නා කියලා කියන්නේ මම පින්කම් 11ක් කරලා තියෙනවා. මොකද පින්කම් 11? ඒ 10 දිනාට පින් දෙන්න මං කරගත්ත පින්කම එකක්. පත්ති දාන පින්කම් 10ක්. එතකොට 11යි. එහෙනම් පින් දීම, පින් අනුමෝදන් වීම මේ දෙකම ඊටම වටිනවා. නිතර නිතර පින් දෙන්න, පින් දීම තුල තවත් නිතර නිතර අපි කුසල් රැස් කර ගන්නවා. පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම. පිදිය යුත්තන් පිදීම කවද? තුනුරුවා, මව්පියන්, ගුරුවරුන්, මේ ලෝකේ අපි විසින් ගරු කළ යුතු ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් කෙනෙක් යම් උපකාරයක් කරනවා නම් කොයිතරම් මහත්ඵල කුසල් ලබනවද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමෙක් බුද්ධ පූජාවක් කරනවා නම් කොයිතරම් මහත්ඵල කුසල් ලබනවද? හිතල බලන්න පින්නතුනි. මේ ලෝකෙ පිදිය යුතු උතුමන් අතර ඉහළින්ම ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. එතකොට යම් කෙනෙක් මනාව සිත පිහිටවලා භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරනවා නම් ඒක කොයිතරම් මහත්ඵල මහානිසසදායක කුසලයක් වෙනවද? තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේචිත්තේ සමම් ඵලං චේතෝ පනිදි හේතුහි චේතෝ පනිදි හේතුච සත්තා ගච්ඡanti සුග්ගති. මනාව හිත පිහිටවන්න යම් කෙනෙකුට පුළුවන් වුණා නම් මනාව හිත පිහිටවගන්න ආංගී පුජ්‍යලයට මහා කුසල් ලබන්න පුළුවන්. ආංගී චේතනාව තුල සත්‍යා සුගතිගාමි වෙනවා. චේතෝ පනිදි කියලා සඳහන් කළේ එකයි. මොන චේතනාවද එතකොට? සිත පිහිටවපු කුසලයේ. කොහොමද සිත පිහිටෙව්වේ? මෙහෙම සඳහන් කළොත් ඔබ හිතන්න සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා වන්දනා කරන්න ඔබට අවස්ථාවක් ලැබුණා කියලා. අද ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඇතුලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා ඔබට වන්දනා කරන්න අවස්ථාවක් ලැබෙනවා. සුගන්ධ කුටිය ඇතුලේ ෂඩ් වර්ණ රශ්මි මාලාව බැබලිනවා. රශ්මිය විහිදෙනවා. මුළු කුටියම එළියයි. භාග්‍යතුන් වහන්සේ ගිනි අඟුරක් වගේ දිලිහෙනවා. කුටියට ඇතුල් වෙනකොට රශ්මි කදම්බේ මගේ ඇඟේ දැවටෙනවා. මං වඳින්නේ රශ්මි මාලාව ඇතුළට ගිහිල්ලා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් ගලන ෂඩ් වර්ණ රශ්මිය ගතිය දැවති දැවති දන ගහලා වැඳ ගන්න අවස්ථාව ලැබුණා නම් ඔබේ අවස්ථාව ලබා ගන්නෙ කොහොමද? ඒ අවස්ථාව වඳින්නේ කොහොමද? ඒ විදිහටම අදත් ඒ අවස්ථාව හිතින් අරගෙන එදා ඒ මොහොතේ ඇති වෙන යම් ශ්‍රද්ධාවක් තිබුණා නම් ඒ ශ්‍රද්ධා සිත පෙරටු කරලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න. ඒක තමයි සිත පිහිටවනවා කියලා කියන්නේ. ඒ සිතුවිල්ලම අප්‍රමාණ ආනිසංස සහිතයි. ආන් එහෙමනම් පින්නතුනි, වන්දනා කිරීමෙන්, පූජා පැවැත්වීමෙන් භාග්‍යතුන් වහන්සේ සියල්ලන්ට මෙහෙලයි. අපිට ආනිසංස ලබා දෙන්න පුළුවන් අය අතර භාග්‍යතුන් වහන්සේ මුලින්ම වැඩ ඉන්නවා. ධර්මරත්නය සංගරත්නය එවනත අපි කතා කරන අපේ තුනුරුවන් තුනුරුවන් උදෙසා කරන හැම පූජාවක්ම කොයි තරං මහත් පලද ප්‍රඥාව ඇති අය ශ්‍රද්ධාව ඇති අය කාරණා ධර්මය තුළින් දැනගෙන මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙන විදිහට කටයුතු කරනවා. ඒ කරගන්න පුළුවන් සිහිය ප්‍රඥාව ඇති කෙනෙකුට විතරයි. එහෙනම් උතුමන් පිදීම කියන කාරණාවෙන් එතනින් පල්හැට තව බොහෝ කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කළේ දහම් දෙසීම දහම් ඇසීම. බණ අහන එක කොයිතරම් කුසලයක්ද, ධර්මයේ දේශනා කරන එක මොනතරම් කුසලයක්ද. ධර්මයේ සඳහන් කළේ යම් කෙනෙක් ධර්මයේ දේශනා කරනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඒ දේශකයන්ට ලැබෙන ආනිසංසයේ ප්‍රමාණයේ සීමාවක් නැහැ කියලා. ධර්මයේ දානය කිරීමෙන් ලැබෙන ආනිසංසයේ සීමාවක් නැහැ. අසීමාන්තික කුසලයක්. ඉතින් බලන්න, එතකොට මනාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න යම් කෙනෙක් අවස්ථාව හදා ගන්නව නම් ඒ අය කොයිතරම් කුසල් රාශියක් අත්පත් කර ගන්නවද කියලා. හැබැයි හරියට දේශනා කරන්න ඕනේ. නිර්මලව දේශනා කරන්න ඕනේ. බලාපොරොත්තු රහිතව දේශනා කරන්න ඕනේ. බලාපොරොත්තු රහිතව දේශනා කරන්න කියන්නේ ලාභ ලෝභ අපේක්ෂාවෙන් නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්නේ ඒක නොකළ යුත්තක්. ලෝක සත්වයාට අනුකම්පා පිණිසයි ධර්මයේ දේශනා කළ යුත්තේ. ධර්මය නොදන්න, ඉගෙන ගන්න හැකියාවක් නැති, තේරුම් ගන්න අපහසු, ත්‍රිපිටකය කියවලා තේරුම් ගන්න අපහසු බොහෝ දෙනාට යහපතක් කිරීම වෙනුවෙන් ධර්මයේ දේශනා කරනවා. ආන් එහෙම දේශනා කරාම දේශකයන්න් වහන්සේටත් ලැබෙන්නේ උදාර කුසලය, ශ්‍රවණය කරන අයත් මහා කුසල් අත්පත් කරගන්නවා. හැබැයි තමන් කැමති කැමති විදිහට ධර්මය වෙනස් කරන්න බෑ. නොඑක හේතු මත සමහර වෙලාවට වෙනස් කෙරෙනවා. ඍජුව ධර්මානුකූල සකස් කරලා තියෙන කාරණාව අපේ හිතවත් කෙනෙකුගේ හිත්පිත් රිදෙයි එහෙම කිව්වොත් කියලා හිතිලා ඔහු ගැන හිතලා ධර්ම කාරණාව බාල කරනවා, වෙනස් කරනවා, හිත සනසන්න යමක් කියනවා. එහෙම බෑ. ධර්මයේ ධර්මයමයි. එහෙම කාරණාව වෙනස් කරලා ඔහුගේ හිත සනසන්න යමක් කියනවට වඩා සත්‍ය කාරණාව ප්‍රකාශ කරාම ඒක ඒ පුජ්‍යලයටත් ලොකු ලාභයක්. ඔහු අඩුපාඩුව හදාගනි. එහෙම නැති වුණොත් ඔහු නැවත නැවත වැරදි කරන කෙනෙක් වෙනවා. අනික මේ ධර්මයේ තුල අතන වැරදිලා මෙතන වැරදිලා කියලා අපිට කියන්න දෙයක් නෑ පින්නතුනි. වරදක් නෑ ධර්මයේ තුල. අපිට හදන්න බෑ මේ ධර්මයයි. භාග්‍යතුන් වහන්සේට සර්වඥතා ඥාණයෙන් අවබෝධ වුණ ධර්මය. අවබෝධ කළ ධර්මය. මනාව දේශනා කළා. මනාව පනවලයි තියෙන්නේ. මනාව පිහිටවල විවරණය කරලයි තියෙන්නේ. එනිසා අපිට කරන්න දෙයක් නැහැ. ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් අඩු කරන්න අපිට අවස්ථාවක් නැහැ. යමෙක් එහෙම වෙනසක් හෝ කරනවා නම් ඒක නිරය ගාමි වෙන්න තරම් හේතුවක්. ඒ නිසා ධර්ම දේශනාව ඊටාම නිවැරදිව ශ්‍රාවකයා සම්බන්ධයෙන් අනුකම්පාවෙන් සත්වයාගේ සුගතියට මඟ කියමනක් හැටියට දේශනා කරන්න පුළුවන්. එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4,01,000 මේ සංසාරේ දුක් විඳලා අවබෝධ කරගත්ත ධර්මයේ සත්වයා සසරින් එතර කරවන්න අවබෝධ කළා මිස ඒසා දීර්ඝ කාලයක් සංසාරේ දුක් විඳ සත්වයා සංසාරයෙන් එතර කිරීමේ මඟ හොයන්න මිස උන්වහන්සේ හොයාගෙන ලෝක සත්වයාට කියලා දුන්න මේ දහම් මඟ තවත් කෙනෙකුගේ ජීවන උපායයක් කරන්න නෙමෙයි. මේ ශාසනය ඇතුළේ තව කෙනෙකුට රැකියාවක් හොයලා දෙන්න නෙමෙයි. සත්වයා සංසාරයෙන් එතර කරවන්න. ඒක නිසා සම්මා සම්බුද්ධ ශාසනය සසරින් එතර වීම සඳහාමයි අපි භාවිතා කළ යුත්තේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කාටවත් මිල කරන්න බෑ. යමෙක් එහෙම කරනවා නම් රැස් කරන අකුසල් කන්දරාවත් නිමක් නෑ. ඒකයි මම සඳහන් කළේ අපිට රැකියාවක් හොයලා දෙන්න නෙමෙයි මහා කල්ප අසංඛ්‍ය හතරක් තවත් ලක්ෂයකක් දුක් විඳි හැමෝටම සංසාරයෙන් එතර යන්න පාර කියන්න. ආන් ඒක නිසා කරුණා මෛත්‍රී පෙරදරි කරගෙන ලෝක සත්වයා සංසාරයෙන් එතර කරවීමේ චේතනාව මත ධර්මයේ දේශනා කළ යුතුයි. ධර්ම ශ්‍රවණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට මනාව ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ඒක තමයි වටින්නේ. ඒක තමයි මහත්ඵල වෙන්නේ. ඒකෙන් තමයි සැනසීම උදා වෙන්නේ. කොහොමද මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහ? ඇයි පින්නතුනි සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ හොඳට ධාරණය කරගන්න ඕනේ. වචසා පරිචිතා ධර්ම ශ්‍රවණය කරනකොට වචනයක් ගාණ අහන්න ඕනේ. වචනයක් දෙකක් අහනවා. තව වචන කීපයක් මගහැරෙනවා. ආය වන ටිකක් අහනවා. ආය වෙන මොනවා හරි හිතනවා. නැත්නම් කොහේ හරි කතා කරනවා. නැත්නම් කාට හරි උත්තර දෙනවා. නැත්නම් දුරකථනයකට උත්තර දෙනවා. මේක වන ඇහිල්ල නෙමෙයි. බණ අහනවා කියලා කියන්නේ එක් සිත්ව බණ අහන්න ඕනේ. සුතා දතා වචසා පරිචිතා වචනයක් ගාණ අහන්න ඕනේ. කිසිම වචනයක් මගාරවන්නේ නැතුවම අහන්න ඕනේ. හිතලා බලන්නකො මේ වචනේ ඉවර වෙනවත් එක්කම ඊළඟ වචනේ දේශනා වෙනවා. ඒත් එක්කම මේ වචනේට මගේ හිත යොමු වෙනවා. ඊළඟ වචනේ දේශනා වෙනකොට ඒ වචනේට මගේ හිත යොමු වෙනවා. ඊළඟ වචනේ දේශනා වෙනකොට ඒ වචනේට මගේ හිත යොමු වෙනවා. පඩියෙන් පඩිය නැගගෙන යනවා වගේ වචනයක් ගාණ අහන්න ඕනේ. කිසිම වචනයක් මග නොහැරෙන්න අහන්න ඕනේ. අන් එක ඊටාම වටිනවා. අන් එහෙම ධර්ම ශ්‍රවණය කරන එක එතකොට භාවනාවක් පින්නතුනි. ධර්ම ශ්‍රවණය කිරීමේ භාවනාව. බණ අහනවා කියලා කියන්නේ භාවනාව. එහෙම භාවනාවක් වෙන්න මෙහෙම අහන්න ඕනේ. මනසානුපෙක්කිතා. ඊට පස්සේ අහපු ධර්මය මතක තියාගන්න ඕනේ. දිට්ඨියා සුප්පටිවිද්ධා. ඒදා අහපු දැනගත්ත ධර්මයට අනුව ජීවිතය දිහා බලන්න ඕන. ජීවිතය විදර්ශනා කරගන්න ඕන. ධර්මාවබෝධය තහවුරු කරගන්න සසරින් එතර යන්න මඟ හදාගන්න ඒ කාරණාව අපිට කොච්චර වටිනවද? යම් කෙනෙක් මනාව ධර්ම ශ්‍රවණය කරලුත් සංසාරේ කුසල් අවදි වෙනවා. දූවිලි වලාවන්ගෙන් කියන්නේ කෙලෙස් දූවිල්ලෙන් වැහිලා තියෙන සසරපින් අවදි කරගන්න ලැබෙන හොඳ අවස්ථාවක්. ආන් ඒකයි ධර්ම ශ්‍රවණී කර කර ඉන්න ගමන් සමහර උතුමන් වහන්සේලා සෝවාන් වුණේ. සංසාරේ පුණ්‍යවන්තයෝ සකදාගාමි වුණා, අනාගාමි වුණා, දේශනාව අවසානයේ රහත් වුණා. පෙරපින් අවදි වෙනවා. මනාව අහන්න ඕනේ. ධර්ම දේශනාවත් ධර්ම ශ්‍රවණයත් කොයිතරම් මහත්ඵල මහානිසංසදායක කුසල්ද? සසර වෙනස් කරනවා හරියට ශ්‍රවණය කළොත්. පැවැත්ම වෙනස් කරනවා හරියට ශ්‍රවණය කළොත්. සසර නිමා කරන්න පුළුවන් හරියට බණ ඇහුවොත්. එනිසා ධර්ම ශ්‍රවණානිසංසය හරි ප්‍රබලයි. ඊළඟට දේශනා කළා සම්මාදිට්ඨික වීම. මේ දස කුසල්. මේ දස කුසල් වලින් ජීවිතේ පෝෂණය කරගන්න එක තමයි මේ පුණ්‍ය කියලා කිව්වේ. දස කුසල ධර්ම. මොකද සම්මාදිට්ඨික බව? ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මේ ලෝකේ පැවැත්ම පිළිබඳව, ලෝකේ ආරම්භය පිළිබඳව, පැවැත්ම පිළිබඳව, වෙනසීම පිළිබඳව, ලෝක ධාතුව සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව ධර්මයයි. ආංගේ ධර්මයේ යමෙක් මනවින් පිළිගන්නවා නම් ඒක සම්මාදිට්ඨියයි. භාග්‍යතුන් වහන්සේ විතරද ලෝකයේ පිළිබඳව අදහස් දැක්වේ? භාග්‍යතුන් වහන්සේ විතරද සත්වයා පිළිබඳව අදහස් දැක්වේ? සත්වයාගේ උපත පිළිබඳව, විශ්වයේ උපත පිළිබඳව කොයිතරම් කරුණු කාරණා මතවාද මේ ලෝකෙ තියෙනවද? නමුත් පින්නතුනි, ඒකක්වත් හරි නෑ, නිවැරදි නෑ. අපි කොහොමද ඒව හරි නෑ, නිවැරදි නෑ කියලා කියන්නේ? එතල බලන්නකෝ, මේ ලෝකේ දැනුම උගත්කම තියෙන අය බොහොම ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ කාලේ අපේ ශාසනේ කල්ප ගණන් අතීතයට බලන්න පුළුවන් අය හිටියා. අනාගතයට බලන්න පුළුවන් උතුමන් වහන්සේලා හිටියා. නමුත් බලන්න පුළුවන් ප්‍රමාණයේ සීමාවක් තිබ්බා. ඒ සීමාවෙන් ඔබට යමක් කියන්න ගියොත් ඒක අපහසු දෙයක්. ඊටත් වඩා පල්ලෙහින් ඉන්න විද්‍යාඥයෝ වගේ අය, තවත් නොයෙක් හැකියාවන් තියෙන අය, ඒ ඇයට යමක් දිහා බලලා යමක් කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ ඉතා සීමිත හැකියාවයි. ඒ සීමිත හැකියාවක් තියෙන කෙනෙකුට මේ විශ්වයේ හැබෑම උපත පිළිබඳව කියන්න බෑ. මේ ලෝකේ හැබෑ යථාර්ථය පිළිබඳව කියන්න බෑ. ඒ එහෙම කියන්න නම් මේ ලෝකේ සියල්ල පිළිබඳවම මන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම කෙනෙක් ලෝකේ ඉන්නවා නම් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි. සර්වඥතා ඥානේ සියල්ල දක්නා නුවණ, මේ ලෝකේ නොදකින දෙයක්, නොදන්න දෙයක්, නොවැටහෙන දෙයක්, නොතේරෙන දෙයක් භාග්‍යතුන් වහන්සේට නැහැ. ඕනෑම සත්වයෙක් පිළිබඳව, ඕනෑම වස්තුවක් පිළිබඳව, ජීවීද අජීවීද, ඒ සියල්ල ගැන සියල්ලම භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන් ඒ නිසා සියල්ලම දැනගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් යම් අදහසක්, ඒක තමයි නිවැරදි අදහස. යමක් ගැන යම් ප්‍රමාණයක් දැනගෙන යමෙක් දැක්කුවා නම් අදහසක්, ඒක සර්ව සම්පූර්ණ සත්‍ය නෙමෙයි. ආන් ඒ නිසා ඒවා මිස දිටු බවට පත් වෙනවා. වැරදි දැකීම. සම්මා දිට්ඨිය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව. යමෙක් තුල මේ කාරණා ටික නිතර 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 සම්පූර්ණ විය යුතුයි. මේ කුසල කර්ම නිතර අපි සම්පූර්ණ කරගත යුතුයි. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. මේ කාරණා 10 නිතරම යමෙක් සම්පූර්ණ කරගන්නවා නම් ඔහුගේ ජීවිතයේ බොහොම වේගෙන් කුසලයත් එක පෝෂණය වෙනවා. කෛරා තේතං පුනප්පුනං. හැබැයි මේ කාරණා 10ම එක පාරක් විතරක් ජීවිතේ සම්පූර්ණ කරගත්ත කියලා නිශ්ශබ්ද වෙන්න එපා. මුල ඉඳලා අගට කරලා නැවත පටන් ගන්න. නැවත පටන් ගන්න. ආන් ඒකයි මං කියවේ. කටත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා. ජීවිතේ සැඳෑ සමයටම ගිහිල්ලා ලෙඩ ඇඳේ වැතිරිලා තමන්ගේ අතීතයේ ආවර්ජනය කර කර ඉන්න වෙලාවට තමන් කරපු දේවල් සිහිපත් කරනකොට හරියට නිකන් කඳු කර ප්‍රදේශයකට ගිහිල්ලා හාත්පස බලපුවහම ඈතින් ඈතට කඳු මුදුන් වගේ පේනවා වගේ තමන් කරගත්ත ඒ කුසල කර්මයන් මනසට නැගිනවා, ඉස්සිලා ඉස්සිලා පේනවා. ඒ නැවත නැවත කරගත්ත නිසා දේශනා කළා චන්දං කෛරාත, කැමැත්ත දියුණු කිරීම. පින්කම් කළ කල ඒ කුසලයේ කෙරෙහි සිහිය එළවා නැවත නැවත ඊටාම කැමැත්තෙන් ඒ පින්කම් සම්පූර්ණ කරගන්න කියලා. කැමැත්තෙන් පින්කම් කරගන්න කියලා. තම්හි චන්දං කෛරාත ඊතාම උනන්දුයෙන් උවමනාවෙන් කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් තමන් සිද්ධ කරගත්ත කුසල ධර්මයන් තමන් කරගත්ත කුසල ධර්මයන් සුකෝ පුඤ්ඤස්ස උච්චේ මේ සංසාරේ දවසක අපි සැපයෙන් සැපයටපත් කරනවා මේ කුසලය අපි සැපේ උච්චතම තැනට අරගෙන යනවා පින්නතුනි යමෙක් කුසල් රැස් කරනවා කියලා කියන්නේ මොනව කරනවටද අපි භාග්‍යතුන් වහන්සේ මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් දේශනා කොට වදාලි මහණෙනි පිනට බය නොවව් කියලා පිනට බය වෙන්න එපා හැකි තරම් පින් රැස් කරගන්න කොච්චර රැස් කළත් වැඩි වෙන්නේ නැහැ ඒ හින්දා පිනට බය වෙන්න එපා මහණෙනි පින කියලා කියන්නේ සැපේට නමක් යමෙක් පින් රැස් කරනවා කියලා කියන්නේ ඒ ජීවිතය තුල සැප රැස් කරගන්නවා කියන එකයි කොහටද සැප රැස් කරන්නේ මුළු සංසාරෙටම ඇති වෙන්නයි රැස් කරන්නේ ඇති වෙන එකක් නැහැ සංසාරේ කොච්චර කල්යයිද දන්නේ නමුත් පින් රැස් වෙන්න සසර මග කිටි කරගන්න අපිට හරි පහසුයි කුසලයාගේ උපකාරයකට නොඅඩුව තියෙනවා ආන් ඒක නිසා පින් කරනවා කියන එක පින්නතනි කවදාවත් අතපහු කරන්න එපා එක පාරක් කරලා නවත්තන්න එපා සමහර අය ජීවිතේටම දන් දීලා නැහැ අන්තිම කාලේ දානයක් පූජ කරනවා හොඳයි නොකරම හිටියට වඩා හොඳයි නමුත් ජීවිත කාලේ විටින් විට දානයක් පූජා කරගෙන තිබුණා නම් සමහර ජීවිත විහාරස්ථාන වලට මාසිකව අරගෙන යන පේරු දානෙවත් සලාක දානෙවත් පූජා කරලා නැති ජීවිත තියෙනවා සිල් ගන්නවා කියලා කවදාවත් යොමු වෙලා නැති ජීවිත සමහර අය කතා කරලා කියනවා මෙතෙක් ජීවිතේ කවදාවත් සිල් අරන් නැහැ කියලා නමුත් වයසේ හුඟක් අගට ගිහිල්ලා සීලේ වටිනාකම දන්නවනම් සිල් ආරක්ෂා කරන එකේ වැදගත්කම දන්නවනම් මෙතෙක් ජීවිතේ කවදාවත් කරලා නැහැ කියනවට වඩා එක දවසක් හරි කරලා තියෙනවා කියලා සතුටු වෙන්න ඕනේ. මොකද බුද්ධාන්තරය දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් අපිට කායය කවදායි මේක ලැබෙන්නේද? බුද්ධාන්තරයක ඉපදිලා එක දවසක්වත් සිල් නොගෙන මැරිලා යනවා නම් ඒක මොනතරම් අවාසනාවන්තද? ආන් ඒක නිසා මේ හැම පින්කමක්ම බොහෝම සතුටින් අපි සම්පූර්ණ කරගන්න ඕනේ. ඊටාම උද්‍යෝගයෙන් අපි කරගන්න ඕනේ.